ආයිබෝන් දුවේ පුතේ, අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 7 පාඩම් ඒකකයට අදාළව ඇති දඹදෙනි රාජධානියට අදාළ මාතෘකාව. එතකොට මගේ දුවේ පුතේ, අපි කතා කරවතින් පොළොන්නරුව රාජධානිය බිඳ වැටීම ගැන කතා කරා. එතනින් පස්සේ පැරණි නගර පරිහානියට බලපෑ හේතු ගැන කතා කරා. එතනින් පස්සේ අද දවසේ අපි කතා කරනවා දෙවන නාගරීකරණයට අදාළව දඹදෙනි රාජධානිය. එතකොට දුවේ පුතේ, අපි දන්නවා මෙතෙන්දී දෙවන නාගරීකරණයට අයත් මේ කියන කාලවකවානුව තුළ බිහිවෙච්ච ප්‍රධාන රාජධානියක් තමයි දඹදෙනි රාජධානිය. එතෙන්දී බලන් දුවේ පුතේ, අපි කතා කරනවා ක්‍රිස්තු වර්ෂ 1215 දී පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමේ ඉඳලා 1232 දී දඹදෙනි රාජධානිය පිහිටුවා ගන්නා තෙක් කාල සීමාව තුළ අවුල් වියවුල් සහගත තත්ත්වයක් තමයි දකින්න ලැබුණේ. එතෙන්දී මේ අර්බුදකාරී තත්ත්වය තුළ දේශීය නායකයින්, අපි ගත්තොත් ස්වදේශීය නායකයින් ආරක්ෂිත ස්ථානවල දුර්ග පිහිටුවාගෙන ශාසනයත් ඒ වගේම රටත් ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහයක් ගත්තා. එතෙන්දී මහාවංශය සඳහන් කරලා තියෙනවා මේ කොහොමද මේ කරුණු කාරණා ටික සිද්ධ කරේ කියන කාරණය. එතනින් පස්සේ අපි දන්නවා මෙන්න මේ වගේ ස්වදේශීය පාලකයන් කීප දෙනෙක් ගැන සඳහන් වෙනවා. එතෙන්දී යාපහුවේ කඳුමුදුනේ සුබසෙනවි, ඒ වගේම මිනිපේ ගන්දෙනිය පර්වත මුදුනේ සංකසෙනවි, ඒ වගේම ගෝවින්ද මලයේ කඳුමුදුනේ බුවෙනක බාහුව ආදිපාද, මෙන්න මේ වගේ අය තමන්ගේ ප්‍රදේශවලට මේ මාර්ගයේ හමුදාව එන එක වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියා. ඒ වුණාට තමන්ගේ බල ප්‍රදේශයේ ආරක්ෂා කර ගැනීම ගැන සිතුවා හැරෙන්නට ඉන්නොබ්බට ගිහිල්ලා මේ සතුරන් මර්ධනය කරලා රටේ එක්සේසත් කිරීමේ කාර්යයක් ගැන ඔවුන් තුළ අදහසක් තිබුණේ නැහැ. එතකොට අපි 3 ගැන කතා කරා, යාපහව කඳු මුදුනේ සුබසෙනවි, මිනිපේ ගන්දෙනිය සංකසෙනවි, ගෝවින්ද මලය, බුවෙනක බාහුව ආදිපාද. ඒ අයට අන්න ස්ථාවර රාජ්‍ය බලයක් ගොඩනැගීමේ අදහසක් තිබුණේ නැහැ. එතනින් පස්සේ අපි කතා කරනවා මේ කාලෙදිම දඹදෙනියේ විජේබාහු කියලා පාලකයෙකුත් ඉඳලා තියෙනවා. එතකොට මේ කියන 3 විජේබාහු විදියට තමයි අපි මෙතුමා හඳුනාගන්නේ. මෙයා දඹදෙනියේ වාසය කරපු ප්‍රභූවරයෙක් වශයෙන් තමයි හඳුනාගන්න ඉන්නේ. එතෙන්දී අපි දන්නවා මේ දඹදෙනි රාජධානිය, ඒ කියන්නේ අර වගේ පාලකයෙ ඉන්නකොට තමන්ගේ බලප්‍රදේශය ආරක්ෂා කිරීමට කටයුතු කරන පාලකයෙ ඉද්දී එතනින් එහාට ගිහිල්ලා මෙන්න තමන්ගේ කියලා රාජධානියක් නිර්මාණය කරගෙන බලය තහවුරු කර ගැනීමට මෙන්න මේ 3 විජේබාහු රජතුමා කටයුතු කරනවා. ඒ අනුව අපි හඳුනා ගන්නවා දඹදෙනියේ ආරම්භක පාලකයා විදියට 3 විජේබාහු රජතුමා. මොහු පාලන බලයට එනවා ක්‍රිස්තු වර්ෂ 1232 වර්ෂයේදී. ක්‍රිස්තු වර්ෂ 1232 වර්ෂයේදී තමයි මෙතුමා බලයට පත් වෙන්නේ. එතනින්දලා වසර 4 පමණ කෙටි කාලයක් තුල තමයි පාලන කටයුතු මෙහෙවන්නේ. එතකොට 1236 දක්වා තමයි මොහු පාලන කටයුතු මෙහෙවීම සිද්ධ කරන්නේ. එතනින් පස්සේ අපි මෙතුමා ගැන කතා කරනකොට රාජ්‍යත්වයට පෙර වන්නි නායකයෙක් විදියට තමයි කටයුතු කරලා තියෙන්නේ. මොහු රාජ්‍යත්වයට එන්න කලින් වන්නි නායකයෙක් විදියට තමයි කටයුතු කරලා තියෙන්නේ. එතෙන්දී අපි වන්නී ප්‍රදේශයක් කියලා ගන්නෙ මොකක්ද? රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටෙනවා. අපි දන්නවා අනුරාධපුරයේ පොළොන්නරුව ඒ කියන ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් එක්ක බිහි වෙනවා ප්‍රාදේශීය කුඩා පාලන ඒකක. ප්‍රාදේශීය කුඩා පාලන ඒකක ඇති වෙනවා. අන්න ඒ ප්‍රාදේශීය කුඩා පාලන ඒකක තමයි වන්නි ප්‍රදේශ කියලා අපි හඳුනගන්නේ. මෙන්න මේ වන්නි ප්‍රදේශවල නායකයෙක් විදියට මොහු කටයුතු කිරීම සිදු කරලා තියෙනවා. එතනින් පස්සේ මුලින්ම මෙතුමා විසින් මායා රට ඉඳපු සතුරන් පළවා හැරීම සඳහා කටයුතු කරනවා. ඒක තුල අපි දන්නවා දැන් මේ රජතුමාගේ පාලන කාලයේදීත් කාලිංග මාග පොළොන්නරුව විඳගෙන පාලන කටයුතු මෙහෙවනවා. එහෙම තියෙද්දි තමයි මේ කියන පාලකයා දඹදෙනිය තමන්ගේ රාජමධ්‍යස්ථානයේ විදියට තෝරා ගැනීම සිද්ධ කරන්නේ. එතනින් පස්සේ මෙතුමා දන්නවා, අපි මගේ දුව දරුවනුත් දන්නවා මේ කාරණය, අතීත සමාජයේ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව හිමි කෙනාට රාජ්‍යත්වය හිමිවනවාය කියන කාරණය. එතකොට ඒ දේ තමන් සතු කර ගැනීමට කටයුතු කිරීම තුළ ඔහු ප්‍රබලෙක්. ඒ වගේම ඔහුට ජනතාව රාජ්‍යත්වයෙන් සලකන ආකාරයක් අතීත සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. මේ වෙලාවෙද්දී අපි දන්නවා මේ දේශපාලන ව්‍යාකූලත්වයක්, රට තුළ ස්ථාවර පාලනයක් නැහැ. ඒ වගේම විදේශීය හමුදා මෙරටට ඇවිල්ලිවරලා ලංකාව ආක්‍රමණය කරලා ඉන්නවා. ඒ තත්ත්වය තුළ මේ පොළොන්නරුව සතුරන්ට යටත් වෙලා ඉද්දි මේ දේ දැකලා අපේ භික්ෂූන් වහන්සේලා, අපේ මේ භික්ෂූන් වහන්සේලා දන්ත ධාතුවයි පාත්‍ර ධාතුවයි වඩම්මනවා කොත්මලේට. එතකොට කොත්මලේට වඩම්මලා ආරක්ෂා කරමින් ඉන්නවා. එතනින් පස්සේ මේ කාරණය ගැන සැලවෙනවා අපේ තුන්වෙනි විජයබාහු රජතුමාට. ඒ සමගම මේ රජ්ජුරුව එතනින් පස්සේ මේ පූජනීය වස්තුව දඹදෙනියට වැඩම කරලා බෙලිගල දළදා මාලිගාවක් හදලා එහි තැන්පත් කරන්නට යෙදෙනවා. එතකොට මේ රජතුමාගේ නිටුවෙච්ච සේවාවක් විදියට අපිට මේ කියන කාරණය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට තමන්ගේ රාජ්‍යත්වයට හවුරු කරගන්නවා මෙන්න දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව දැන් තමන් සතු කරගෙන. ඒක තුල තමන් මේ තියෙන දන්ත ධාතුව බෙරිගල දළදා මාලිගාවක් හදලා තැන්පත් කිරීම සිද්ධ කරනවා. ඒක තුල මොහු රාජ්‍යත්වයට අවශ්‍ය පසුබිම සකසා ගන්නවා. එතනින් පස්සේ මෙතුමාගෙන් සිදුවෙච්ච තවත් සේවාවන් දෙස අපි අවධානය යොමු කරොත්, මෙතුමාගෙන් සිදුවෙච්ච තවත් සේවාවන් විදියට අපි අවබෝධ කරගන්න ඕන දුවේපුතේ, දඹදෙනියේ පාලකයා. එතකොට දඹදෙනියේම විජේසුන්දරාරාමය ඉදිකිරීම, දඹදෙනියේ විජේසුන්දරාරාමය තැනවීම, එතනින් එහාට කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම, කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමත් මෙතුමාගේ සේවාවක්. ඒ වගේම උපසම්පදා මංගල්‍ය යලි පවත්වලා සංඝ සංශෝධනයක් සිදු කිරීම, සංඝ සංශෝධනයකුත් සිදු කරනවා මේ තුන්වෙනි විජයබාහු රජතුමා විසින්. එතනින් පස්සේ අභාවයට ගොස් තිබුණු පොතපත නැවත වතාවක් ලියවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒක තුල මේ ශාසනික සේවාවන් ගොඩක් මෙතුමාගෙන් සිද්ධ වෙනවා. ඒක තුල අපේ මේ අභාවයට ගිහින් තිබුණු බුදුදහම ආරක්ෂා කරගැනීමේ බාරදූර කාර්ය මෙතුමා විසින් ඉෂ්ට සිද්ධ කරනවා. එතකොට අපිට මතක තියාගන්න ඕන කාරණේ තමයි දෙවන නාගරීකරණය තුල අපිට මුලින්ම හමු වෙනවා දඹදෙනි රාජධානිය. එතකොට මේ අපි දන්නව ඊට කලින් පළමු නාගරීකරණයේ තුල තිබුණු ඒව ජාමිතික හැඩතල වලින් යුක්තව තමයි නිර්මාණය වෙලා තිබුණේ. එතකොට මේ කියන දෙවන නාගරීකරණයේ තුල දකින්න ලැබෙන දේවල් තුල එතකොට ඒව ප්‍රමාණයතින් අපි ගත්තොතින් ඒ වගේම ස්වરૂපය අතුන් වෙනස්කම් වලට බඳුන් වෙලා තියෙනවා මේ දෙවෙනාගරීකරණය අවධිය වෙද්දී. එතකොට මේ දඹදෙනිය රාජධානිය තුල පළවෙනි පාලකයා ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. එතනින් පස්සේ 1236 දී මේ රජතුමා අභාවයට පත් වෙනවා, මිය යනවා. ඒකත් එක්ක යලිත් මේ කියන දඹදෙනි රාජධානියේ පාලකයා බවට පත් වෙන්නේ. අපි මෙන්න මේ විදිහටම කතා කරමු. අපි තුන්වෙනි විජයබාහු රජුට ඉන්නවා පුත්තු දෙන්නේ. එතකොට තුන්වෙනි විජයබාහු රජතුමා තමයි 1236 දී පාලන කටයුතු මෙහෙවමින් ඉද්දී අභාවයට පත් වෙන්නේ. එතනින් පස්සේ මෙන්න පුත්තු දෙන්නෙක් ඉන්නව රාජ්‍යත්වයට උරුමකම් කියන. එතෙන්දී මේ පුත්තු දෙන්න තමයි පරාක්‍රම බාහු සහ බුවෙනක බාහු. පරාක්‍රම බාහු ඉන්නවා, ඒ වගේම බුවෙනක බාහු ඉන්නවා. එතකොට මෙතනින් වැඩිමලා වුණේ අපි කතා කරන්න යන දෙවනි පරාක්‍රම බාහු, නැත්තම් පරාක්‍රම බාහු කුමාරය තමයි වැඩිමලා වෙන්නේ. ඒ අනුව 1236 දී දඹදෙනියේ රජතනතුරට පත් වෙනවා අපි කතා කරන දෙවනි පරාක්‍රම බාහු රජතුමා. එතන ඉඳලා 1236 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1270 දක්වා මේ රජතුමා දඹදෙනියේ පාලකයාව තමන්ගෙන් විශාල කාර්යභාරයක් රජ කෙනෙක් විදියට උපරිම ආකාරයේ සේවාවන් රැසක් මේ රජතුමාගේ පාලන කාලය තුළ මෙතුමා විසින් සිදු කරන්නට යෙදුණා. එතකොට මේ රජතුමා හොඳ අධ්‍යාපනයක් කුඩා කාලේ ඉඳලම ලැබපු කුමාරයෙක්. එතකොට තම පියාණන් ජීවත් වෙන අවදියේ ඉඳලම අධ්‍යාපන කටයුතු හොඳින් හදාරලා අපි ගත්තොත් සංඝරක්කිත මාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. ඒක නිසා මෙතුමා උගත් පඬිරුවණක් බවට පත් වෙනවා. එතකොට උගත් පඬිවරයෙක් බවට පත් වෙනවා. ඒ තරම් හොඳ අධ්‍යාපනයක් මෙතුමා ලබාගෙන හිටියා. ඒකත් එක්ක මොහුට ගෞරව නාමයක් හිමි වෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ මගේ දුවේ පුතේ. බලන්න, කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන ගෞරව නාමයෙන් පිදුම් ලබන පාලකය වෙන්නේ අපි මේ කතා කරන දඹදෙනි පාලකයා දෙවන පරාක්‍රම බාහු රජතුමා. එතනින් පස්සේ මෙතුමා ඒ අධ්‍යාපනය ලබා ගත්තා. ඒ වගේම මෙතුමා විසින් මේ කියන ඉගෙන ගැනීම තුලින් ලබා වූ පන්නරයත් එක්ක විශිෂ්ට ග්‍රන්ථ කීපයක්ම සම්පාදනය කරන්නට යෙදෙනවා. එතෙන්දී විශිෂ්ට ග්‍රන්ථ කීපයක් සම්පාදනය කරනවා. අපි දන්නවා අදටත් මේ දේවල් දකින්න තියෙනවා. උදාහරණ විදියට විසුද්ධි මාර්ග සන්නස, විසුද්ධි මාර්ග සන්නස සම්පාදනය කරනවා. එතකොට එතෙන්දී සිදු කළ තියෙන්නේ පාලි විසුද්ධි මාර්ග සන්නසේ, ඒ කියන්නේ පාලි විසුද්ධි මාර්ග පොතේ තියෙන ගැටලු සහිත තැන් පහදා දීම සඳහා තමයි විසුද්ධි මාර්ග සන්නස රචනා කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම කෞසිරුමින රචනා කිරීමත් මෙතුමාගෙන් වෙච්ච සේවාවක්. එතෙන්දී මේ කෞසිරුමින රචනා කරද්දී කුසජාතකයේ පදනම් කරගෙන තමයි ඒ කියන දේ සම්පාදනය කරේ. ඒ වගේම අපි මෙතනින් එහාට මේ කියන පාලකයා මෙරට තුල සිටපු, නැත්නම් දඹදෙනියේ ඉඳපු ශ්‍රේෂ්ඨතම පාලකයා විදියට හඳුන්වන්න බලපානව තවත් කරුණු කාරණා රැසක්. එතකොට අපි ඒ කරුණ ටිකත් පිළිවෙලින් අධ්‍යයනය කරමු දුවේ පුතේ. එතෙන්දී අපි අවධානය යොමු කරමු මෙන්න මේ විදියට. දැන් මම මුලින්ම කිව්වා අධ්‍යාපනය සඳහා නැත්තම් අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බලන් දුවේ පුතේ, අපි දන්නවා මේ අවධිය වෙද්දී කාලිංගමාග පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානය විදියට අල්ලගෙන පාලන කටයුතු සිදු කරමින් ඉන්නේ. ඒක නිසා මෙන්න මේ කියන කාලිංගමාගගෙන් රජරට නිදහස් කර ගැනීම මේ රජතුමාගෙන් ඉටු වෙච්ච වැදගත්ම සේවාවක්. එතකොට කාලිංග මාගගෙන් රජරට නිදහස් කර ගැනීම මෙතුමාගෙන් සිදුවුණු වැදගත් සේවාවක්. එතකොට අපි දන්නවා වසර 40ක් පමණ, අවුරුදු 40ක් පමණ පාලන බලය දරලා තමයි මේ කාලිංග මාග ඉන්නේ මේ වෙද්දි. ඒ වෙද්දි වසර 40ක් පාලන බලය දරනකොට ඔහු ශක්තිමත්. ලේසියෙන් මොහු පරාජයට පත් කරන්න බෑ. ඒක නිසා සූක්ෂම වෙන්න ඕනේ, ඒ වගේම සංවිධානාත්මක වෙන්න ඕනේ. ඒ විදියට තමයි කටයුතු කරන්නේ බුද්ධිමත් පාලකෙක්. ඒක නිසා මොහු සංවිධානාත්මකව පොළොන්නරුවට ප්‍රහාර එල්ල කරනවා නැගෙනහිරින් සහ බටහිර දෙසින්. ඒක තුල ක්‍රිස්තු වර්ෂ 1255 දී කාලිංග මාග හමුදාව අසරණ වෙනවා මේ කියන ප්‍රහාරවලට මුහුණ දීමට. ඒක තුල අපි දන්නවා වසර 40ක් විතර අපි යටත් වෙලා හිටපු මේ කාලිංග මාගගෙන් මෙරට නිදහස් කර ගැනීමට මේ පාලකයා විශාල කාර්යභාරයක් සිද්ධ කරායි කියන කාරණය. ඊට පස්සේ අපි තවත් කරුණු විදියට ගත්තොතින් චන්ද්‍රබානු කියන ආක්‍රමණිකයා අවස්ථා දෙකකදී, ලංකාව ආක්‍රමණය කරනවා. එතෙන්දී මොහුගේ අපි ගත්තොතින් ඒ දේවල් දෙක අපි මෙහෙම මතක තියාගන්න. චන්ද්‍රබානු පළමුවන ආක්‍රමණය, ඒක මැරලීම සිද්ධ කරනවා. එතකොට එක සේවාවක්. ඒක සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1247 දී. එතකොට ඒ ආක්‍රමණය මර්ධනය කිරීමත් මෙතුමාගේ සේවාවක්. එතෙන්දී අපි දකිනවා මේ චන්ද්‍රබානු කියලා කියන්නේ මේ වෙනකන් අපිට බලපෑම් දුන්නේ දකුණු ඉන්දියානු ප්‍රබල රාජ්‍යයන් වලින්. ඊට එහාට ගිහිල්ලා මේ අග්නිදිග ආසියාතික ප්‍රදේශයක් වෙච්ච මලයාර්ද ද්වීපයේ උතුරු ප්‍රදේශයෙන් තමයි මේ ආක්‍රමණිකයා එන්නේ. එතකොට මොහුගේ අරමුණ වෙන්නේ, අපි බෞද්ධ රටක් කියන එක අවබෝධ කරගෙන හිටියා. ඒක නිසා මොහු බෞද්ධ පූජනීය වස්තු අත්පත් කර ගැනීම සඳහා තමයි මෙතෙන්දී පැමිණුණා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ ආක්‍රමණය මේ රජතුමා විසින් සාර්ථකව මර්ධනය කිරීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ අපි ගත්තොතින් චන්ද්‍රබානු දෙවනි ආක්‍රමණයත් 1261 වර්ෂයේදී සිද්ධ වෙනවා. එතෙන්දී කියනවා දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව, ඒ වගේම රාජ්‍යත්වය තමන්ට ලබා දෙන්න කියලා තර්ජනය කරනවා මේ කියන චන්ද්රබානු. ඒ අවස්ථාවේදී ප්‍රබල ප්‍රහාර එල්ල කරලා මේ කියන චන්ද්රබානුව ඝාතනය කරනවා. ඒක තුල මෙන්න දෙවැනි අවස්ථාවෙත් ලංකාව විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රැකගැනීමේ කාර්යභාරයේ මොහු ඉදිරියෙන් ඉන්නවා. එතනින් පස්සේ අපි කතා කරෝති මේ රජතුමා දැන් මේ විදියට සේවාවන් අපේ රටේ භෞමික අඛණ්ඩතාවය රැකගන්න, අපේ රට විදේශීය ආක්‍රමණිකයන්ගෙන් බේරා ගන්න අතිවිශාල කාර්යභාරය රැසක්ම මේ ආකාරයට සිද්ධ කරනවා. එතනින් පස්සේ අපි කතා කරෝතින් තම පියාණන් විසින් බෙලිගල තැන්පත් කරලා තිබුණු දළදාව මෙතුමා විසින් දඹදෙනියට වැඩම කරලා දළදා මාලිගාවක් හදලා එහි තැන්පත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ කතා කරන්නේ සාසනික සේවාවන් යටතට. එතකොට ඊට කලිනුත් දේශපාලනික සේවාවන් ඉදිරියට අපිට ගන්න පුළුවන් රටේ එක්සත් භාවය ආරක්ෂා කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයන් විදියට අපි පෙර සඳහන් කරපු කාරණා ටිකත්. ඊට අමතරව බලන්න මෙන්න මෙතුමාගේ සාසනික සේවාවන් යටතේ මේ ටිකත් මතක තියාගන්න. අපි ගත්තොතින් දළදා පෙරහැර පැවැත්වීමට මෙතුමා මූලිකත්වයේ දක්වන ඊට පස්සේ, එයින් පස්සේ ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය පිරිසකර කරවීම සඳහා දායකත්වයේ සපයනවා. ඒ වගේම අපි දන්නවා කාලිංග මාග අවුරුදු 40ක් විතර මෙරට පාලනය කිරීමත් එක්ක රජරට ප්‍රදේශයේ වෙහෙර විහාර, ආගමික ස්ථාන, ඒ වගේම වාරි මාර්ග පද්ධතිය සියල්ලම විනාශ වුණා. ඒ රජතුමාගේ සේවාවන් අතරට රජරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමත් අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම තුන්නිකායේ භික්ෂූන් වහන්සේලා සමගි කිරීමේ පුණ්‍ය කර්මයක් මෙතුමා විසින් සිදු කරනවා. ඒ වගේම දඹදෙනි කතිකාවත පිහිටුවීම, භික්ෂූන්ට පොහොය කර්ම කිරීමට පහසුකම් සැපයීම, ඒ වගේම බෞද්ධ පොත්පත් ලිවීමට අනුග්‍රහය දැක්වීම, දානශාලා ඉදි කරමින් දන්පැන් භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම කියන කර්මකාරණා ටිකත් මෙතුමාගේ සේවාවන් යටතට අපිට ගොනු කරන්න පුළුවන් දුවේ පුතේ. එතකොට අපි ඊට අමතරව මෙතුමා දේව පතිරාජ ඇමතිවරයා යොදවාගෙන, දේව පතිරාජ ඇමතිවරයා යොදාගෙන ආර්ථික, ආගමික, අධ්‍යාපනික අංශවල ප්‍රබෝධයක් ඇතිකිරීම සඳහා මෙතුමාගේ පාලන කාලය තුළ ක්‍රියා කිරීමත් වැදගත් කටයුත්තක්. එතකොට මගේ දුවේ පුතේ මතක තියාගන්න ඕනේ, අපි මේ දෙවන නාගරීකරණයට අයත් පාඩම යටතේ කතා කර දඹදෙනි රාජධානිය ගැන කතා කරද්දි මම යලිත් වතාවක් ඔයාලගේ මතකය ආවර්ජනය කිරීම සඳහා නැවත වතාවක් මතක් කරනවා. මතක තියාගන්න දුවේ පුතේ, එතකොට අපි කතා කරනවා 1215 ඉඳලා 1232 වෙනකන්, ඒ කියන්නේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමේ ඉඳලා තුන්වෙනි විජයබාහු රජතුමා දඹදෙනිය පාලකයා බවට පත්වන තාක් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් තිබුණා. ඒ වගේම තමයි ස්වදේශීය නායකයින් ගිරිදුර්ගවල තමන්ගේ ආරක්ෂිත ස්ථාන නිර්මාණය කරගෙන මේ කියන විදේශීය හමුදාව ඒ කියන ප්‍රදේශවලට එන එක වළක්වලා තිබුණා. එතෙන්දී මං කිව්වා ස්වදේශීය නායකයන් කීප දෙනෙක්. එතෙන්දී මතක තියාගන්න ඕනේ, මතකයිනේ හැමෝට මේ කරුණ කාරණා ටික, යාපහුව කඳු මුදුනේ සුබසෙනෙවි, මිනිපේ ගන්දෙනිය පර්වතයේ සංකසෙනෙවි, ගෝවින්ද මලේ කඳු මුදුනේ බුවෙනක බාහුවාදිපාද, ඔය වගේ අය හිටියට ඔවුන් අවධානය දුන්නේ නැහැ මේ කියන විදේශීය පාලනයෙන් රට නිදහස් කර ගැනීම සඳහා. ඒ ගැන හිතුව කියලා කිව්වා මං කිව්වා තුන්වෙනි විජයබාහු රජතුමා ඒ කාලේ වන්නි පාලකයෙක් විදිහට තමා කටයුතු කරලා තියෙන්නේ. එතනින් පස්සේ මොහු කටයුතු කරනවා රාජ්‍ය බලය දරා ගැනීමට දඹදෙනියේදී. එතෙන්දී 1232 දී රාජ්‍ය බලය ලබා ගන්නවා. මොහු එතකොට වැඩිමහල් වියේ ඉන්නේ, වසර 4ක් පමණ තමයි පාලන කටයුතු මෙහෙවන්නේ. ඒ පාලන කාලය තුළ ඔහුගෙන් විශාල සේවාවන් රැසක් මෙරට ඉතිහාසය ආරක්ෂා කර ගැනීමට සිදු කරන්නට යෙදුණා. එතනින් පස්සේ අපි කතා කරා මේ රජතුමාගේ අභාවයෙන් පස්සේ මෙරට ඉතිහාසයේ අපි ගත්තොත් දඹදෙනිය තුළ වැදගත් පාලකෙක් නැත්නම් ශ්‍රේෂ්ඨතම පාලකෙක් විදියට හඳුන්වන දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන. එතකොට එතුමා රාජ්‍ය බලය ලබා ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1236 දී. එතැන් පටන් ක්‍රිස්තු වර්ෂ 1270 දක්වා මොහු දඹදෙනියේ පාලකයා බවට පත්වලා ඒ කාලය තුල මෙරට ශාසනයට, ඒ වගේම මෙරට ආර්ථිකය සකස් කරගන්න, ඒ වගේම මෙරට එක්සේසත් කිරීමේ කාර්යයන්ට විශාල දායකත්වයක් සපයන්නට වුණා. එතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕනේ මොහුට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන ගෞරව නාමය ලැබුණා. ඒක තුළ මොහු විසින් සිදු කරපු කාරණයක් තමයි පොත්පත් රචනා කරා, ඒ සඳහා අනුග්‍රාහකත්වයේ දුන්නා. එතකොට මං කිව්වා විසුද්ධි මාර්ග සන්නස, කෞසිරුමින, ඒ වගේ දේවල්. ඊට පස්සේ මං කිව්වා කාලිංග මාර්ගයෙන් රජරට නිදහස් කර ගැනීම, ඒ වගේම පළවන චන්ද්‍රභානු ආක්‍රමණය, දෙවන චන්ද්‍රභානු ආක්‍රමණය මැඩලීමත් මෙතුමාගෙන් ඉටුවෙච්ච සේවාවක්. එතකොට මෙන්න මේ කියන කාරණා ටික. ඊට අමතරව මම කිව්වා බෙලිගල තිබූ දළදාව දඹදෙනියට වඩමවා, මාලිගාවක් තනවා, එහි තැන්පත් කිරීම, දළදා පෙරහැර පැවැත්වීමට මූලිකත්වය දැක්වීම, ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය පිළිසකර කිරීම, මාග විනාශ කරපු රජරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම, තුන්නිකාය සමගි කරවීම, දමදෙනි කතිකාවත පිහිටුවීම, භික්ෂූන්ට පොහොය කර්ම සිදු කිරීමට පහසුකම් සැලසීම, බෞද්ධ පොත්පත් ලිවීම, ඒ වගේම අවසානයේදී කිව්වා මම දේවපති රාජවරයා යොදවලා ආර්ථික, ආගමික, අධ්‍යාපනික අංශවල ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මෙතුමා විසින් කටයුතු කරා. එතකොට දුවේ පුතේ, අද දවසේ මේ අපි කතා කරපු දඹදෙනි රාජධානිය, දඹදෙනිය රාජධානිය, ඒකේ වැදගත් පාලකයෝ ගැන අපි කතා කරා. එතකොට දුවේ පුතේ, ඔය කියන කරුණු කාරණා ටික හොඳින් අවධාරණය කරගන්න. අද දවසට ලැබී තියෙන කාල වේලාව අවසන් නිසා නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නාමා මාතර මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ඉතිහාසය ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ සර්. සියලුම දෙනාට ආයුබෝවන්.